රැකවරණය පිණිස පවතී, සැනසිල්ල පිණිස පවතී. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා මතක් කළා, දුක පෙන්නලා දුක ඇති වෙච්ච හැටිත් පෙන්නලා, ඒ හේතු නැති කළාම දුක නැති වෙන හැටිත් පෙන්නලා, ඒ දුක නැති කරන්න යන මාවතත් පෙන්නවා. නමුත් එබඳු දේශනාවන් කළ බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ කියමින්, අපි බෞද්ධයි කියමින් පින්වතුනි, අද අපි දුක නැතිකරන්න කරන ක්‍රමය බලන්න බුදුහාමුදුරුවෝ පෙන්නපු ක්‍රමයද කියලා. අපි මේ කරන ක්‍රමයට දුක නැති වුණොත් මිසක පුදුමේ දුක නැතිවීම පුදුමයක් නෙවෙයි. පින්වතුනි, මේ බෞද්ධ සහ අබෞද්ධ කියන පිරිස සැබෑවටම යථාර්ථවාදීව බෙදෙන්නේ මේ චතුරාර්ය සත්‍ය දන්නාකම හා නොදන්නාකම මත. චතුරාර්ය සත්‍ය නැමැති ධර්මතාවයේ අවබෝධය සහ අනවබෝධය මතයි බෞද්ධ අබෞද්ධ වෙන්නේ. බෞද්ධ නොවන අබෞද්ධ ලෝකයාට දුක ගැන, දුකේ ඇතිවීම ගැන, දුකේ නැතිවීම ගැන, නැති කරන මාර්ගය ගැන දැනුමක් තියෙනවා බෞද්ධ නොවන අයට. හැබැයි ඒ දැනුම නිවැරදි නෑ. අපි ඉස්සෙල්ල බලමු මේ ලෝකේ අය අපි දුක නැති කරන්න කියලා මුළු ජීවිතේම ගිය පැහැදම් කළා, මුළු ජීවිතේම කටයුතු කරන අපි චතුරාර්ය සත්‍ය දන්නේ කොහොමද කියලා. අපිත් මේ ලෝකේ අය බෞද්ධ නොවන හැමෝම දුක දන්නවා. ලෙඩවීම දුකයි කියලා දන්නවා, මහලු බව දුකක් කියලා දන්නවා, මරණය දුකක් කියලා දන්නවා, අප්‍රියන් හා එක්වුණු දුකයි කියලා දන්නවා, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලා දන්නවා, හිතන බලාපොරොත්තු වෙන කැමති දේවල් නොලැබුණු, ලබා ගන්න බැරි වුණොත් ඒව දුකයි කියලා දන්නවා, කායික වෙහෙස මානසික වෙහෙස දුකක් කියලා දන්නවා. හැබැයි මේ ඔක්කොම දුක ගැන දන්නේ මෝඩ විදියට. දුක ගැන දන්නෝ මෝඩකමට. මොකද්ද මේ දුක? තමන්ගේ කියලායි දන්නේ. මේ දුක අනුන්ගේ කියලායි දකින්නේ. දුක ආත්ම කරගන්න. ඒ කියන්නේ ඉපදෙන්නේ තමන්. ඉපදෙන්නේ තව පුද්ගලික සත්‍යයේ. ලෙඩ වෙන්නේ මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා, මම මැරෙනවා, මාතා ප්‍රියන් හා එක්වීමේ දුක ඇවිල්ලා, මට ප්‍රියන්ගෙන් ගෙන්වීමේ දුක ඇවිල්ලා කියලා තමයි දකින්නේ. මගේ අම්මා තාත්තා අයියා අක්කා ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා, එහෙම තමයි අපිට දුක එනවා කියලා දුක දකින්නේ අපි. මේ ලෝකයේ දුකට හේතුවකුත් දකින්නවා. මොකද්ද දුකට තියෙන හේතුව? ගෙයක් දොරක් නැත්තම් දුක එනවා, මිල මුදල් නැත්තම් දුක එනවා, යාන වාහන නැත්තම් දුක එනවා, කුඹුරු වතු පිටි ඉඩකඩ මේවා නැති වුණොත් දුක එනවා. දුකට හේතුව ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුව දරුවෝ කියන මෙන්න මේව නැත්තම් දුක එනවා, දුක් විඳින්න වෙනවා කියලා තමයි ලෝකයා දන්නේ. ලෝකයා දුක් නැති කිරීමකුත් දන්නවා. ගෙවල් දුරවල් තියෙනවා නම්, යාන වාහන තියෙනවා නම්, ඉඩකඩම් තියෙනවා නම්, මිලමුදල් තියෙනවා නම්, දුවදරු ඉන්නවා නම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දන්නවා. කවුරු දුක් නැතිකමට, දුක් නිරෝධයට කැමති? දුකේ නිවීම, දුකේ නැතිකම, දුකේ නැතිතන දැක්කොත් ඉදිරියෙන් පිටපස්සෙන් කෙනෙක් අදින්න ඕනේ, එයා ගහගෙන යන්නේ ඉබේමයි. ඉත ලෝකෙ ඔක්කොම දකින්නේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුව දරුවෝ ඉන්නව නම් තියනව නම් දුක නැතුව ඉන්න පුළුවන්. ඉත මේ ලෝකයා ගෙවල් හදනව දුක නැතුව ඉන්න, දරුවෝ හදනව දුක නැතුව ඉන්න, යාන වාහන ගන්නව දුක නැතුව ඉන්න, මිල මුදල් හොයනව දුක නැතුව ඉන්න, ඉඩකඩ කුඹුරු වතු පිටි ගන්නව දුක නැතුව ඉන්න. පින්වතුනි, ඔය විදිහට දුක දැකලා ඔය විදිහට දුක දැකලා ඔය විදිහට දුකේ ඇතිවීම දැකලා ඔය විදිහට දුකේ නිරෝධය දැකලා මේ විදිහට දුක් නිති කරන ප්‍රතිපදාවක හැසිරෙන ලෝකයටයි බුදුරජාණන් වහන්සේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියලා දේශනා කළේ. පින්වතුනි, ඔය ක්‍රමය ඔය ටික මේ ශාසනයෙන් බැහැර අයටත් තියෙනවා දන්නවා. අපි දුවන්නම් වාලේ ඔහේ දුවන මිසක අපි නිකම්වත් හිතන්නේ නැහැ. හිතන්ට අවැසි නුවණක් ලැබුණට මනං උස කීටි මනුස්ස උසස් මනසක් තියෙන නිසා මනුස්සයා කියනවා. නමුත් ඒ උසස් මනසෙන් අපි කොච්චර වැඩ ගන්නවද කියන කාරණාවයි තියෙන ප්‍රශ්නේ. ආහාර නිද්‍රා භය මෛත්‍රණංච සාමාන්‍ය මෙත්තත් පසුබිත් සමාන ධම්මේන තේසා මන්දිකෝ විචේසා ධම්මේන හේනක් පසුබිත් සමානක් කියලා පොඩි මෙතන කීයක් කර දෙලා ඇති සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ආහාර හොයාගන්න එක, බය දුරු කරන එක, නිදාගන්න එක, වර්ගය රෝකිරීම කියන කාරණා හතර මනුෂ්‍යයටයි තිරිසනාටයි දෙන්නටම සමානයි, පොදු එකයි. මනුෂ්‍යෙක් නම් මනුෂ්‍යගේ විශේෂයේ ධර්මයකින් යුක්ත වෙන්න ඕනේ. ධර්මයෙන් හේන පසුබිල් සමාන. ධර්මයෙන් හේන පුද්ගලයා වෙනසක් නැහැ අර කාරණා හතර යුක්ත තිරිසනාට කියලා කියනවා. ඉතින් අපි කවුරුවත් හිතන්නේ මිල මුදල් තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා අපිට හිතෙනකොට අපි කවුරුවත් හිතුවේ නැහැ, හිතන්නේ නැහැ. එහෙනම් කෝටි ප්‍රකෝටි ගණන් බිලියන ගණන් මුදල් තියෙන මිනිස්සු ඉන්නවා ලෝකේ. ඒ දුක නැතුවද ඉන්නේ? එයාය ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? එහෙනම් අපි මේ රුපියල් කීපයක් හොයාගෙන දුක නැතුව ඉන්න හදන්නේ. හොඳට ගෙවල් දොරවල් තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා අපේ හිතට දැනෙනව නම් හැඟෙනව නම් මහ විශාල ගෙවල් දොරවල් හදාගත්ත අය දුක් නැතුව දින්නේ. යාන වාහන ඉඩකඩන් තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා අපිට හිතෙනවා නම් ඇයි අපි අපෙන් අහන්නේ නැත්තේ? එහෙම යාන වාහන ඉඩකඩම් මිල මුදල් තියෙන අය දුක නැතුව දින්නේ, ඒ අය ඉපදින්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? එහෙනම් මම ගෙයක් හදලා වාහනයක් අරගෙන ඉඩකඩමක් ගත්ත කියලා මම අජරාමර වෙයිද? අපි අහන්නේ නැහැ, අපි හිතන්නේ නැහැ. නමුත් දුක නැතුව ඉන්න පුළුවන්, දුකෙන් මිදෙන්න පුළුවන් මෙහෙම කළාම කියලා අපි හැමදෙනාම දුක නැතුව ඉන්න උත්සාහවත් වෙනවා. නමුත් දුක නැති වෙලා නැහැ. හරියට අර මල් කාපු නරිය වගේ. එක්තරා නරියෙක් දවසක් බඩගිනි වෙලා ගමනක් ගියා. බඩගිනි වෙලා යනකොට කැලේ පැත්තේ ඈත තියා දැක්කලු රතු පාට මස් පිරිච්ච මස් එල්ලපු ගහක්. නරියට හරි සතුටුයි. හරි ඉක්මනට ගියා. යනකොට ගහේ විතරක් නෙමෙයි ගහ යටත් මස් තියෙනවා වැටිලා දැක්කා. ඉක්මනටම ගිහිල්ලා අර වැටලා තියෙන මස් වගේ පෙනෙන දේ කණ්ඩ කටට ගන්නකොට තේරුණා මස් නෙවෙයි කියලා. මොකද මේ නරිය රැවටලා තියෙන මස් කියලා එරබුදු මල් පිච්ච ගහක මල් එරබුදු මල් වලට. දැන් ගහයට තියෙන දේ මස් නෙවෙයි කියලා පැහැදිලි. ටිකක් වෙලා උඩ බලගෙන ඉන්නකොට එකක් දෙකක් ගහින් වැටුණා. වැටෙනකොට ඒව මස් නැති කියලා පැනලා ඒක කෑවා. කාලා බලනකොට ඒකත් මස් නෙවෙයි. දැන් ගහයට තියෙන දේත් මස් නෙවෙයි, ගහින් වැටුණු දේත් මස් නෙවෙයි. ඒ දෙකේ අත්දැකීමක් ගන්න බැරි මේ මෝඩ නරිය ගහ උඩ දිහා බලාගෙන නොනම. නමුත් ගහ උඩ තියෙන මස් අනේ මේක මං ගන්නෙ කොහොමද කියලා බලාගෙන ඉන්නවා. අපේ ජීවිතයේ දිහත් බලන්න. අතීතයේදී මීට අවුරුදු 5කට 10කට ඉස්සෙල්ලා ඕගොල්ලෝ හැම වෙලාවෙම හිතන්නේ නැති තව අවුරුදු 5ක් තව අවුරුදු 10ක් විතර ගියොත් නම් මේ ප්‍රශ්න කරදර ගැටලු ගොඩාක් දුරට ඉවර කළා බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කියලා ඕගොල්ලන්ට හිතෙන්නේ නැති. නමුත් හිතුණා ඒ අවුරුදු 5 10 ඇවිල්ලා දැන් මේ වර්තමානයකට ආවා එහෙම තැන සිල්ලක් බලාපොරොත්තු එහෙම මොකුත් නැහැ. ප්‍රශ්න ගැටලු ටිකකින් ජීවිතේ දිගලා තියෙයි. අර ඒක මස් නෙමෙයි වගේ තේරුණා. ඒ කියන්නේ සැප නෙමෙයි කියලා තේරුණා. ඉකුත් වෙමින් පවතින, ඒ කියන්නේ වැටෙනදී වගේ ඉකුත් වෙමින් පවතින වර්තමානියත් බලනවා අපේ ජීවිතයේ ඒ තරම් සැපක් නැහැ. සැප විඳින්නේ නැහැ අපි, විඳින්නේ සැප හොයනවා තාම. හැබැයි ගෙවුණු අතීතයත් ඉකුත් වෙමින් පවතින වර්තමානයත් කියන මේ දෙකේ අත්දැකීමක් ගන්න බැරි අපි අතීතයට සයාගෙන ඉන්නවා. හෙට දවසේදී නම් මේ ප්‍රශ්න කරදර ගැටලු ඔක්කොම නැතිව ජීවිතයට සාන්තියක් ලැබෙයි කියලා. ඔගොල්ලෝ දකින්ද අපි බලාපොරොත්තු වෙන අනාගතය කියන එකත් වර්තමානයක් වෙච්ච දවසට අද මේ වගේ මේ ස්පර්ශයක් තමයි ස්පර්ශ කරන්න වෙන්නේ කියලා. ඉතින් මම මේ මතක් කළේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේම මේ ලෝකය කරන මේ වැරද්ද නතර කරන්න. තම තමන්ගෙන් අහලා බලන්න. අපි බෞද්ධ, අපි බුද්ධිමත්, බුදුහාමුදුරුවෝ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා අබෞද්ධ ලෝකය ගව තියෙන දර්ශනය. ඇත්තට මේ සත්‍ය පුද්ගලික නෙමෙයි හේතුඵල ධර්මයක් තියෙන්නේ. දික්කියට අනුව තමයි වාචා කම්මන්ත ආජීව කියන ටික. දික්කියට අනුව තමයි සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන කාරණා. ඒ කියන්නේ දික්කියට අනුවයි හිතන්නේ, දික්කියට අනුවයි කියන්නේ, දික්කියට අනුවයි කරන්නේ, දික්කියට අනුවයි ජීවත් වෙන්නේ. සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන ටික සරල වචනෙන් ගන්න ධිට්ඨිය කියන්නේ දර්ශනය. කෙනෙකුට තියෙනවා මේ ලෙඩගෙන මහලු බව දුකයි, ගෙවල් දරන යාන වාහන නැති වෙන දුක විඳින්න වෙනවා, ඒව තිබුණු දුක නැති වෙනවා කියලා දන්නකොට අන්න එයාගේ දර්ශනය. ගෙවල් දරන යාන වාහන කියන ඒවා හදාගත්ත දුක නැතු ඉන්න පුළුවන් මොන්න එයා දුක දුක ඇතිවීම නැතිවීම දැක්කා. Nirodhe diyama darshana kena margaya danma aya. ඉබේමයි මොකද්ද? ගෙවල් දොරවල් එහෙනම් හදාගත යුතුයි. නිලමුදල් හේවි යුතුයි. යාන වාහන ඉදකඩම් මේවා ගත යුතුයි කියන එක තමයි මාර්ගය ඇටියට තේරුනේ. දැන් ධිට්ඨියට අනුව සංකප්පේ හැම වෙලාවෙම කාම සංකප්පයක් එයාට තියෙනවා. ගයක් හදන්න කොහොමද, මුදල් හොයන්න කොහොමද, දරුවට උගන්න ගන්න කොහොමද, දරුවා හදා ගන්න කොහොමද, කුඹුරක් ගන්න කොහොමද, කුඹුර වැඩ කරන්න කොහොමද කියලා බලන්න ඕගොල්ලන්ගේ මනස දිහා ඔය සංකල්ප ටික නෙවෙයිද තියෙන්නේ කියලා. ධිට්ඨිය ඔහම වුණාම සංකප්පේ කාම වෙනවා කියන එක වෙන්නේ ඉබේමයි. දැන් වචන කතා කරන්නේ, වචනය උදව් කරගන්නේ ගෙවල් දොරල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් කියන කාරණාවන් හොයාගන්න, ලබාගන්න, පුළුවන් වෙන ආකාරයේ වටපිටාවකමයි. කය පැවැත්ම තියෙන්නේ කායික ක්‍රියාවන් කරන්නේ ඒ සඳහාමයි. ඒකදී හොරකම් කළා හෝ සත්තු මරලා හෝ කාමයේ වර්ධ එයාට ඒක බේදයක් නෑ. අවශ්‍ය ඉලක්කයයි ඕනේ. එයා ජීවත් වෙන්නේ ඒ විදිහට. මේ දර්ශනේ නැත්නම් දික්තියෙන් තමයි පුද්ගලයා කියන තැන පාලනය වෙන්නේ. මේ ලෝකේ අනිත්‍යව පාදගෙන තලාගෙන හරි ඇයි මේ විදිහට යන්නේ? ඇයි මේව මේ තරම් හොයන්නේ? ඇයි මේ තරම් මේ වස්තුන් කෙරේ කෑදරකම? එයා මනසින් දන්නව දුක් නැති වෙන්නේ මේ සිද්ධියෙන් කියලා. ඒ දුක් නිරෝධයයි හඹාගෙන යන්නේ. නමුත් පින්වතුනි, ඔබඳු ලෝකයට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ඔගොල්ලෝ දුක දන්නේ, දුක ඇතිවීම දන්නේ, නැතිවීම දන්නේ, නැති කරන මඟ දන්නේ කියලා පින්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා මේ ධර්මතා හතරගෙන නිවැරදිව දකින්නේ කොහොමද? එච්චරයි දෙන්න ඕනේ අවශ්‍යතාවය ජීවිතයකට. ඒ දර්ශනය විතරයි දෙන්න ඕනේ. දර්ශනය දුන්නාම එයා ඊට අනුව නිතරම හිතනවා, ඊට අනුව කියනවා, ඊට අනුව කරනවා, ඊට අනුව ජීවත් වෙනවා කියන එක ගොඩ නැගෙනවා. දර්ශනීය වැරද්ද, දිට්ඨියේ වැරද්දයි තියෙන්නේ. ජීවිතය වැරදි වෙන්න දිට්ඨියේ නිවැරදිතාවයයි අවශ්‍ය. දිට්ඨිය නිවැරදි වුණොත් හිතීම, කීම, කිරීම සහ ජීවත් වීම නිවැරදි වෙනවා කියන එක වෙන්නේ ඉතින්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුක පිළිබඳව. කොහොමද දුක දේශනා කළේ? ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියලා අර ඉස්සම තිබු දුක් ටික ඔක්කොම කියලා සංකීර්ණ පංච උපාදානක් හන්දා දුක්ඛ කිව්වා. ඒ දුක තමන්ගේ නෙවෙයි, ඒ දුක අනුන්ගේත් නෙමෙයි, තමන් සහ අනුන් කියන දෙන්න නිසාමත් නෙමෙයි. මේ දුක ධර්මතාවය, දුක කියනක හේතු ප්‍රත්‍යය කියලා පෙන්වුවා. දුකට හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කළේ තණ්හාව කියලා. දුක්ඛ නිරෝධය දේශනා කළේ ඒ තණ්හාවගේ තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා. ප්‍රතිපදාව පෙන්වුව මොකද්ද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. මම මේක කෙටියෙන් අවස්ථානුකූලව විස්තර කරන්න දෙන්නම්, විස්තර කළ දෙන්නම්. දුක්ඛේ ඥානං ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් ලෝකයා අර දුක් ටික විස්තර කළා. ඒ දුක තමන්ගේ කියලා දැක්කත්, දුක අනුන්ගේ කියලා දැක්කත් දුක ආරම්භය මෝඩකමක් තිබුණා. බුදුහාමුදුරුවෝ දේශනා කළා දුක ආරම්භය මෝඩකමක් ඇති කරගන්න. දුක්ඛේ ඥානං ජාති, ඉපදීම දුකයි, ලැබීම දුකයි, මහලු බව දුකයි, මරණය දුකයි. මේ දුක් ටික පෙන්නලා මේ දුක කියන එක පරස්කලයකයි තියෙන්නේ. එතකොට පින්වත්නි, පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ ස්වභාව ධර්මක හේතුඵල ධර්ම හටගත්ත දෙයක්. මම පොඩි උපමාවක් ගත්තා. මේ ළඟ තියෙන ගහ ගන්න කොස් ගහ තියෙනවා. ඔය ගහ කොස් ඇටයක් නිසා පැලවෙච්ච එකක්. ජාතිය ස්වභාව කොට ඇති ධර්මයක් ඒ ගහ. ඒකට තිබුණ කුඩාම කුඩා ළමා අවධියක්, කුඩා කාලයක් තිබුණා. ඔය කොස් පැලේට තරුණ කමක් තිබුණා. තවත් දැන් වයසක් තියෙනවා. බලන්න ටිකෙන් ටික ටිකෙන් ටික ඔය ගහ දිරනවා, වයසට යනවා, මහලු බවක් තියෙනවා. ඔය ගහත් මැරෙන්න පුළුවන්, මැරෙනවා. ඔය ගහටත් නොයෙක් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ජාතිය, මේ ගහ ජාතිය ස්වභාව කොට, ජරාව නැත්නම් මහලු බව ස්වභාව කොට, මරණය ස්වභාව කොට, ආභව කොට ඇති ධර්මයක්. අපි ඒ ගහේ ජාති, ජරා, මරණ කියන ධර්මතා ටික දකින්න පුද්ගලෙක් කියලාද කුද්ගලිය කියලා පෙන්නනවද? නෑ, ධර්මතාවය. ඒ වගේ කෙනා කෙනා මම කියන මේ රූපය ගන්න, මේ රූපය කර්ම ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත් එකක්. මේ රූපයට තිබුණ ලදරු අවධියක්, කුඩා අවධියක්. මේ රූපය අනුක්‍රමයෙන් දිරනවා, මේ රූපය ලෙඩ වෙනවා, මේ රූපය මැරෙනවා. පින්වත්නි, ජාති ජරා මරණ කියන ධර්මතාවය අපි පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිතයට බාහිර වස්තුන්ටත් දෙකටම එකයි. ඔන්න පංච උපාදාන ස්කන්ධ දුක්ඛ, මේ දුක් වූ රූප උපාදාන ස්කන්ධයේ හැටි. එතකොට දුකට හේතුව මොකක්ද? මේ දුක මම කියලා යමෙක් දකේ නම්, මගේ කියලා යමෙක් දකේ නම්, මගේ ආත්මය කියලා දකේ නම්, එයා දුක ගත්ත වෙනවා. තමන්ට දුක් විඳින්න තියෙන හේතුව තමයි බාරාදාන ලෝකේ දුක්ඛං, බර ගැනීම ලෝකේ දුක්ඛං. මේ දුක මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ගත්තා නම්, එයා එදා ඉඳන් ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයට පත් වෙන්නේ, ජරා මරණ ස්වභාව කොට ඇති කෙනෙක්. කෙනෙකුට පුළුවන් නම් මේ රූපය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දකින්ද, එයාට මේ රූපය කෙරෙහි තණ්හාව හිටින්නේ නැහැ. රූපය මම, මගේ, මගේ ආත්මය කියලා පෙනෙන්නේ නැහැ. එහෙම වුත් එයා දුකෙන් මිදෙනවා. එයා මහල් වෙන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, මරණයට පත් වෙන කෙනෙක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සම්මාදිට්ඨිය. රූපේ තියෙන සැබෑම ඇත්ත තේරුම් අරගෙන රූපය අරඹය තියෙන තමන්ගේ මනසේ තියෙන වැරද්ද අයින් කළා දුක නැති කරන්නේ උයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඉතින් අපි ඒ ක්‍රමයේ කවදාවත් හොයන්නේ නැත්තම්, පුරුදු කරන්නේ නැත්තම්, පුහුණු කරන්නේ නැත්තම් අපිට කවදාවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ දුකෙන් මිදෙන්න. මොකද බුදුහා සත්‍යවල දෙකක් තුනක් ලෝකේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළ දෙයට කියන සත්‍ය කියලා. ජීවිතයකද දුක එන්නේ මෙන්න මේ ක්‍රමයටයි කියන එක ඇත්ත නැත්තනම් අපි වෙන එකක් කළා කියලා දුක නැති වෙන්නේ නැහැ. ඉතින් මම මේ පිමුතුන්ට මතක් කරන්නේ ගෙවල් දුරල් හදන්න එපා, ඉඩකඩම් ගන්න එපා, මිලමුදල් ගන්න එපා, දුවදරු හදන්න එපා, යාන වාහන ගන්න එපා කියන එක නෙවෙයි. ඒව එකතු කරන්න, ජීවිතය ජීවත් කරගන්න. හැබැයි දෘෂ්ටි අයින් කරන්න, මේව කළා දුක නැතුව ඉන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටි අයින් කරගන්න. මේවා හොයලා දුක නැතුව ඉන්න බෑ. නමුත් ගත වෙන ජීවිතය ජීවත් කරගන්න, තමන්ගේ යුතුකම් ටික කරන්න, ප්‍රස්සාවක් කරන්න, මුදල් හම්බ කරන්න, ගෙයක් හදාගන්න, ඉඩකඩමක් ගන්න, මේ ආහාර පාන ටික නැතිවීමෙන් එන දුක වළක්ව ගන්න පුළුවන් ඒකෙන්. නමුත් මතක තබා ගන්න අපේ ජීවිතයේ දුක ඇවිල්ලා තියෙනවා ක්‍රම දෙකකින් කියන එක. ආහාර පාන නැතිකම නිසා දුක එනවා, කෙලෙස් ටික නිසා දුක එනවා. රස්සාවක් කළා, මිලමුදල් හොයලා, ගෙවල් දරුවල් හදාගෙන, දූ දරුවෝ හදාගෙන ආහාර ප්‍රත්‍ය නැතිකම එන නිසා දුක වාරණය කරගන්න පුළුවන්. නමුත් කෙලෙස් නිසා ඇතිවෙන දුක, මනස නිසා ඇතිවෙන වැරද්ද, මනසේ වැරද්ද නිසා ඇතිවෙන දුක එකින් නැති වෙන්නේ නැහැ. මම ඔබට උපමාවක් කිව්වොත් ඔබලන්ට බඩගින්නක් ඇති වෙනවා. ඒක දුකක්. ඊට පස්සේ ගෙදර එන්නල පාළුයි කාන්ති තනිකමක් හිතට දැනෙනවා. ඒක දුකක්. දැන් දුක් දෙකක් තියෙනවා. දැන් පාළුව කාන්තිය තනිකම නැති කරන්න කියලා බත් කෑවොත් හරිද? බත් කාලා පාළුව කාන්තිය තනිකම නැති කරන්න පුළුවන්ද? බැහැ. හොඳයි. එහෙනම් බඩගිනි හොඳටම බඩගින්න නැති කරන්න කියලා ටීවී එකක් දාලා හොඳ චිත්‍රපටියක් බලුවොත් ඒක හරියන්නේ නැහැ. දැන් මේ දුක් දෙක දෙපැත්තකින් ආපු හේතු දෙකක්. එකකින් දෙකම නැති කරන්න බෑ. පාළුවකාංශයේ තනිකම නිසා එන දුක නැති කරන්න ඕන අපි සින්දුවක් අහනවා ටීවී එකක් බලනවා ඒ විදිහට කරනවා. නමුත් බඩගින දුක එකෙන් නැති වෙන්නේ. බඩගින දුක නැති කරන්න බත් කෑවොත් එකෙන් බඩගින දුක නැති වෙනවා. අර පාළුව කාංශය තනිකම නැති වෙන්නේ. එහෙනම් අපිට වෙනවා බත් කකා ටීවී බලන්න. එතකොට මේ රෝග දෙකටම උත්තර හොයලා. ඒ වගේ මං කිව්වේ ගෙවල් දොරල් යාන වාහන නැතිකම නිසා එන දුකක් තියෙනවා අපිට ආහාර පත්තේ. ඒක එකක්. තේරුම් ගන්න තව තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ කෙලෙස් ටික නිසා දුක එන, තණ්හාව නිසා දුක එන ටිකකුත් තියෙනවා. තණ්හාව නිසා එන දුක් ටික නැති කරන තණ්හාව නැති කරුවා කියලා ඕගොල්ලෝ රක්ෂාවක් නොකළොත් ගියක් දොරක් හදාගත්තේ නැත්තම් අවු වැසි තුලම් මැසි මදුරු කියන ටිකෙන් දුක් විඳින්න වෙයි. රහත් තුලම් දුක් විඳින්න වෙයි. ගියක් දොරක් හදාගත්තු තියාන වාහන ඉඩකඩම් මිල මුදල් හදාගත්තොත් අවුවස්ස පින්න ඔය ටිකෙන් දුක් නොවිඳින් ඉන්න පුළුවන්. නමුත් කෙලෙස් ටික නිසා එන දුක් ටිකෙන් දුක් විඳින්න වෙයි. බක්කකා ටීවී බලනවා වගේ ඔයගලන්ට වෙනවා. ගෙයක් දොරක් හදාගන්න ගමන්, මිල මුදලක් හොයන ගමන්, ඉඩ කඩමක් වගා කරන ගමන් ආහාර නැතිකම නිසා එන දුක ජීවිතෙන් අයින් කරන්න උත්සාහවත් වෙනවා වගේම කෙලෙස් ටික නිසා ඇති වෙන දුක, ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය, අප්පයන් ආයෙක්වීම, ප්‍රියංගෙන් වෙනවීම, හිතන දේ නොලැබීම කියන මේ දුක් ටික එන්නේ තණ්හාව නිසා. මෙන්න මේ දුක් ටික නැති කරන්න ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්නත් වෙනවා. මේ කාරණා දෙකම යම් කිසි කෙනෙක් කළොත් එයාම සසර දිනුව කෙනෙක් වෙනවා මිසක එයාම ජීවිතයේ තුල තියෙන දුක අහිං කරගන්න උත්සාහවත් වෙන්නේ ජීවිතයෙන් දුක අහිං කරගන්නෙක් වෙනවා මිසක මේ දෙපැත්තෙන් එක පැත්තක් හෝ කරන එක පැත්තක් අතහරින කෙනා නිදු සියලුම ආකාරයෙන් නිදුක්වක ඉන්නවා යන ගමට යන්නේ. ඒ නිසා පින්වතුන්ට මතක් කරනවා මේ ජීවිතේ ජීවත් කරන ගමන්ම මේ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ජීවිතය ලැබුණු වෙලාවේ වැඩක් ගන්න උත්සාහවත් වෙන්න කියලා. ඕගලන්ට හිතෙන්න පුළුවන් ධර්මවල ලොකු වෙලා විවේකයක් ආවහම මේ වැඩ කටයුතු කළා ඉවර වෙලා පින්දහම් කරනවා කියලා. නමුත් ජීවිතයේ ප්‍රශ්න ගැටළු ගලාගෙන ඉන්නේ හරියට මෝදි රළහමන වගේ එකක් යනකොට එකක්. මෝදි නාන්න යන කෙනෙක් රළ ගහන එක නතර වෙනකම් හිටියොත් නාන්න පුළුවන් වෙයිද? නාන කෙනා රැල්ල නැත්තටම පැනලා නෑනෝ මිසක නැවොත් නාන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ගැටළු ඉවර වෙලා බණත් අහව භාවනාව කරනවා කියලා හිතන කෙනා සමානයි මෝදි රැළ ඉවර වෙලා නාන්නේ ඉන්න මිනිස්සු ඇහිටි. එයාට කවුදන් නාන්න හම්බෙන්නේම නැතුව නැරෙන්න වෙන්නේ. බණත් අහමක් නැතුවම නැගලින් සමගන්න වෙන්නේ. නාන කෙනා රැල්ල නැද්දටම පැනලා නානෝ වගේ යම් කිසි කෙනෙක් ප්‍රශ්න ගැටළු ණයතුරු කියන කාරණා තියෙද්දීම ධර්මක හේදෙනවා. එයා ජීවිතේ කවදා මහර දවසක දිනනවා. ඊගොල්ලෝට මතක තබා ගන්න. ලෙඩුවේ ඉස්පිරිතාලේ යන්නේ හොඳයි නෙමෙයි. ජීවිතේ ප්‍රශ්න ගැටළු කරදර දුක තියෙන හැමයි බලධම කෝනේ. ඕවා ඉවර වුණාම බලධම ඕනේ නැහැ අපිට. බලධම අවශ්‍යම ජීවිතයේ තියෙන දුක අයින් කරගන්න කියන එක මතක තබා ගන්න. අපි හරියට හිතනවා වගේ මේ රෝගී සුව වුණාම ඉස්පිරිතාලේ යනවා කියලා. මේ ලෙඩේ හොඳ වුණාම ඉස්පිරිතාලේ යනවා කියනක හරියද? ලෙඩේ තියෙන හින්දා නේද ලෙඩේ තියෙන වෙලාවට නේද ඉස්පිරිතාලේ යන්න ඕනේ? එහෙනම් ඒ වගේ ජීවිතීට දුක එන නිසායි මේතරම් ප්‍රශ්න මේතරම් ගැළු මේතරම් අපහසුකම් ජීවිතයට ගලාගෙන එනවා. ඒ නිසායි ධමයක් හොයන්න ඕනේ. ඒ නිසායි දැහැමේ උත්තරයක් ඕනේ. ඒ නිසායි දුකෙන් මිදීමේ මාර්ගයක් යන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඔය ප්‍රශ්න ගැටළු ණයතුරු දුක කියන එක නැත්තම් එහෙම ධමයක් ඕනේ නැහැ. දුකෙන් මිදීමේ මාර්ගයක් ඕනේ නැහැ. ඉතින් මම දිගට ගොඩක් විස්තර කරන්නේ නැහැ, ගැඹුරින් විස්තර කරන්නේ නැහැ. නමුත් එක දෙයක් මතක් කරනවා. මම පොඩි කාලේ ඉඳලා හැදුණු වැඩුණු ගම්පියස ද එක පැත්තක මේ ගෙදර විතරක් නෙමෙයි, මේ බොහෝ දෙනෙක් ඥාතිවරු ආදරෙන් මතක් කරනවා. දුවන්නන් වාලේ දුවන සමාජ රටාවට එකතු වෙලා හේ දුවන් දෙපා කියන එක ගොඩාක් දිනක් මෙතර ඉපදිලා මෙතරම නැරෙන අය බොහෝම ටික දිනයි සසර පරතරක් හොයන්නේ, බොහෝම ටික දිනයි ජීවිතේ වටිනාකම තේරුම් ගන්නේ. මේ බුද්ධෝත්පාද කාලේ මිනිස් ජීවිතය අපිට හැමදාම හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවෙන් වැඩක් ගන්න කියන එක මතක් කරනවා. මේ ශාසනයේ වටිනාකම තේරුම් ගන්න කියන කාරණාව මතක් කරනවා. අපි මෙහෙම කිව්වොත් බුදුහාමුදුරුව පහළ වෙච්ච රහතන් වහන්සේලා ඉන්න කාලේ අපි මිනිස්සු වෙලා හිටියනම් කියලා අපි අනුමාන කරමු හිටියා. එදත් අපිට දූ දරුවෝ හිටිය ගෙවල් දරුවල් තිබුණා. අනේ දරුවන්ට කන්න බොන්න දෙන්න ඉස්කෝල වලට ගෙනියන්න ඒ වගේ වැඩ කටයුතු හින්දා අපිට විහාරයට ගිහිල්ලා රහතන් වහන්සේලා හිටියත් බණ ටිකක් අහන්න වෙලාවක් තිබුණේ නැහැ. එදා වමනාවක් තිබුණෙත් නැහැ, වෙලාවක් තිබුණේ නැහැ. අපි අපේ යුතුයකම් ටික අප්‍රමාදීව කළා. කලන්න වෙයි වුණා. දරුවෝ ගෙවල් දරුවන් හැදුවා, දරුවෝ මඟ හැදුවා, ඒ ආදී යුතුයකම් කළා. ඒ බණ අහන්න වෙලාවක් තිබුණේ නැහැ. කලමයි අපේ ජීවත් වෙද්දී විමුක්තිය මාවත අතහැරි බුදුහාමුදුරුවන්ව ධර්මයේ කලම යතහැරි විශ්වාසය තෙද්දී අපි අනිත්‍ය වෙන වෙනස් වෙන ගෙවල් ගැන, දරුවෝ ගැන, විපරිණාම වෙන වස්තුන් ගැන විතරයි අපි විශ්වාසය තෙද්දී. එකමක් නැහැ. තණ්හාව අයින් කරගන්න බැරි වෙච්ච නිසා ඒ අපි හදපු දරුවන්ට ගෙවල් දරුවන් වලට විමුක්තියේ මාවත කලම අතහැරපු නිසා අපි සසර උපන්නා. දැන් අනේ අපි වෙනුවෙන් නේද අපේ අම්මා අපේ අප්පච්චි සසරට වැටුනේ? අපිව බල අපේ මුන්න වලන්ද ගිහිල්ලා නේද බණ ටිකක් අහන්න නැති වුනේ? අපි මේ අයට උපකාර කරන්න ඕනේ කියලා ඕගලන්ට වතුර උගුරක් දෙන්නා සතර දරුවෝ එනවද? අද ඒ අය කවුද කියලාවත් දන්නවද? අද ඕගලන්ගේ දරුවන්ගේ යුතුයකම් ටික කරන්න ගෙවල් හදන්න ගිහිල්ලා ඕගලන්ට බණ දහමක් අහන්න වෙලාවක් නැති වෙලා, කාලයක් නැති වෙලා, මගේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙච්ච වෙලාවේ දේශනා කළ සසර දුක්ගිනි නිවන ධර්මය ජීවිතේ ලං කරගන්න තරම් ඉඩක් නැති වෙලා, එච්චරට උගලන්ට වටිනා වෙලා ලෝකේ දේවල්, මගේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ වටින් නැති වෙලා, ඒක සාමාන්‍ය දෙයක් ඉඳ තිබුණ ජීවිතේට ගන්න පුළුවන් ඕනේ දෙයක්. නමුත් මගේ දරුවා මට ඕනෙමයි. මේ ගෙදර මට ඕනෙමයි. මේවා මගේමයි වෙලා. කලමයි අද විමුක්තිය මාවත ඔයගොල්ලෝ පැත්තකින් තියලා තියෙන්නේ. අද ඔයගොල්ලෝ කෙලෙස් වල මූණ බලලා, දරුවන්ගේ මූණ බලලා, ගෙවල් දරුවල මූණ බලලා තියෙන්නේ. කමක් නැහැ. නමුත් මේ තණ්හාව ඉක්මවා ගන්න දරුව ආයෙ සසරට වැටුණොත් ඔයගොල්ලෝ හිතනවද මේ ගෙවල් දරුවල මේ දුව දරුවෝයි කියලා? අපි හැම කෙනෙක්ම මේ වගේ තැනකින් අසරණ වෙලා රැවටිලා ඉන්නේ. එහෙනම් හැම කෙනෙක්ම තේරුම් ගන්න, ජීවිතයට පිහිටක් කරගන්න, ජීවිතයට සරණක් කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. පින්වත්නි, සරියුත් මහ රහතන් වහන්සේ ලෝකෙට මහා විශාල සේවයක් කරලා පිරුණා පාණ්ඩ කිට්ට කාලේ ලෝකෙට මෙන්න මෙහෙම අවවාදයක් කරනවා. උභේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපජ්ජත මා විනසත කනුවා මා උපජ්ජගාති කියලා. දෙපසින්ම මරණයයි, මැරිලා ඉපදෙනවා ඉපදිලා මැරෙනවා. දෙපසින්ම මරණයයි, නාමරණං පච්චාවා පුරේවා, නොමැරීම පෙරවත් පසුවත් නැහැ. පටිපජ්ජත මා විනසත, මේ ධර්මයේ හැතිරෙන්න විනාශ වෙන්න නම් එපා. කනෝවාම උපජ්ජගාති, මේ ක්ෂණ සම්පත්තියේ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ජීවිතය අතහැර ගන්න එපා කියලා මේ අවවාදෙන් අවවාද කළා සරියුත් මහ රහතන් වහන්සේ පිටුවන් පැවි. ඉතින් පින්වතුනි, ඕගොල්ලන්ට මතක් කරනවා, ඕගොල්ලෝ දක්ෂ නම් තමන්ගේ ජීවිතයට තමන් පිහිට කරගන්න මේ ඊට කාලයයි කියලා. මම දැන් ප්‍රසිද්ධිය කියන්නේ නම් එක කාරණාවක් මම අද මතක් කරනවා. මේ ලෝකේ තමන්ගේ ඇහැක් හරි අතක් හරි කකුලක් හරි නැති වුණොත් එයාට හිතේ මගේ ජීවිතේම කාලකන්ණි වුණා, අසරණයි කියලා. ලෝකයේ ගොඩාක් අසරණ වෙයි. කිසිම කෙනෙක් ඒ හේතුව නිසා සතුටු වෙන්නේ නැති වෙයි. නමුත් ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැති වෙයි. මගේ පාදයේ නැතිවීම ගැන මන්තරන් සතුටු වෙන කෙනෙක් මේ මුළු ලෝකෙම නැතුව ඇති. මගේ එක කකුලක් නැති වුණාට මට පුළුවන්කම ලැබුණා, මට පුළුවන් වුණා අත්පය හතරම නැති වෙන සංසාරයෙන් මිදෙන්න. ඈ, ඒ තැනකට එන මාවතක් හොයාගන්න. ඒ මාවතකට අද දරි වුණා මට මේ බවගමනේ විතරේ ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. මට ඕනේ ඒ සැනසෙල්ල කියන එක ඔයගලන්ට ලබා දෙන්න. ඔයගලගේ මනසෙත් ඒ සැනසෙල්ල ලැබෙනවා දකින්න මම කැමතියි. මගේ මනස තුල තියෙන්නේ මේ ධර්මයේ කෙරෙන ගොඩනැගෙන විශ්වාසය, ප්‍රත්‍යක්ෂ භාවය. ඉතින් ඕගොල්ලෝ මේ ධර්මයට ආවොත් තේරේ, දුක කියන එක තියෙන්නේ අපිම උපද්දවා ගන්න දේ තුල මිසක බාහිර දේ තුල නෙවෙයි කියලා. මම මේ ටික මතක් කළේ අපි බය යමක් අතහරින්න. මේ පිඟාන බිම දාන්න ගත්තොත් බිඳේ කියලා අතහරින්න අපි බයයි. හැබැයි අපි අමතක නොකොට යුතුයි, මම අතහරින් නැති තාක් තව කවුරක් අල්ලගන්නේ නැහැ. මම ඇත්තටම අතහරින් නැති තුන කවුරක් අල්ලගන්නවා. ඒ වගේ ඒකෙන් මම කිව්වේ අනිත් අය මේ ලෝකේ දේවල් අල්ලගන්න අපි අතහරින් හරි බයයි. අනේ මගේ දරුවෝ මගේ දේවල් මේවට මොනව වේද කියලා බැරි වෙලා හරි අපිට ඒක හිතකින් අතහරින්න පුළුවන් මොනවද හිතන්නේ අපි නැති වුණා කියලා විනාශ වෙයි කියලා ඒක අල්ලගන්නවා. මේ ළඟදී මම වැඩක් කළා. ඒ ස්වාමීන් වහන්සේ නමකටම කෝපයක් තිබ්බ, දුන්න ස්වාමීන් වහන්සේ ගන්න කියලා ගත්තේ නැහැ. මම එකපාරට මෙහෙම කළා තමයි. හංගුවට ගලාගත්ත මම කෝ ස්වාමීන් වහන්සේ ඔබ තමයි ධර්මතාවය ලෝකෙ කියලා. ඉතින් ඒකෙ මම මතක් කළේ මේ පින්වතුන්ටත් එක දෙයයි මතක් කරන්නේ. මේ බුද්ධෝත්පාද කාලෙන් ප්‍රයෝජනයක් ගන්න කියන කාරණා විතරයි ඇත්තටම මට කියන්න පුළුවන්. මට කියන්න දේ ගොඩායි. නමුත් මට ඒකට මේ වෙලා වෙන මේ කාලෙ නෙමෙයි. අපිට බොහෝ දෙයක් කරන්න, බොහෝ යමක් කරන්න අසංකීයක් අවශ්‍ය නැහැ කියන එකත් මතක තබා ගන්න. අපි ජීවත් වෙන්නේ බොහෝම ටික කාලයයි, බොහෝම කෙටි කාලයයි. මේ ඉන්න කෙටි කාලය, ඉන්න ටික කාලය තුළ ජීවිතේ කාමයට බිය කරන්න එපා කියන එක මතක් කරනවා. පොඩි උපමාවක් කියලා ඒ වගේ වෙන්න එපා කියලා මම දේශනාව නවත්තන්නම්. ඔබලු දන්නවා මැණික්, අපි කියමු කෝටි ගන්නක් වටිනා මැණිකක්. ඒ වටිනා මැණිකේ වටිනාකම නොදන්නා නොදරුවේ කතේ තිබුණොත් ඒ මැණික එයාගේ ජීවිතයෙන් අයින් කරන්ද වියදම් කරන්න ඕනේ 750ක් නැත්නම් රුපියලක් විතරයි. 750ක රුපියලක ටොපියක් තියෙන මූලයක් අරගෙන දිවේ ගාලා මේ බලන්න පුතේ මේක මොන තරම් රහද, මේ කරන් ඕක දෙන්න කිව්වොත් මේක දෙනවා. ඇයි අපේ තිබ්බට රහද නෙන්නේ, වටිනාකම දැනෙන්න නුවණ නැහැ. වටිනාකම දැනෙන්න නුවණ නැහැ, අතට රහද නැහැ. මේක පෙනිපෙනි මේ දැන් පහකයක් තියෙනවා, ඒ රහ දැනෙනවා. ඒ හින්දා සීනු ගෝලය අරගෙන කෝටි ගන්න කොටන මැනික අතහරින දෙනවා. එවෙලෙම තියෙන විපාකේ බලනවා. නමුත් තාම නැති වුණාට ඒකේ මහා වටිනාකමක් තියෙන එක දකින්න තරම් නුවණ නැහැ. එතකොට ඔබ වටිනාකම දන්නා කෙනෙක් අතේ තිබ්බක් අතකොනහක් දීලා එතකොට ගුටි කන්න තමයි වෙන්නේ නේද? ඒ උපමයේ මම උපමා කළේ මේ ලෝකේ තියෙන මැණික් අතරින්, වුවන් අතරින්, වස්තුන් අතරින් ඉතාමත්ම ශ්‍රේෂ්ඨම රුවන තමයි තුනු රුවන. හැබැයි ඒ තුනු රුවන තියෙන්නේ වටිනාකම නොදන්න නොදරුව අතේ නම්. එයාගේ ජීවිතයෙන් තුනුරුවන් නැමැති වස්තු අයින් කරන්න දෙන්නුනේ 750ක් නැත්නම් රුපියලක තීන බෝලයක් විතරයි. ඇහැට ප්‍රියමනාප රූපයක්, කනට සද්දයක්, නාසයට ගන්ධයක්, දිවට රස කෑමක්, කයට මිහිරි ස්පර්ශයක් ලබා දුන්නොත් ඒක දැන් දැනෙනවා දිට්ඨ ධම්මවල. තේන්නේ නැහැ මනසට වටිනාකම නුවණ නැති නිසා. අර පොඩි ළමයා කළ දෙයක්ම කරනවා. අතහරින වටිනාකම යුක්ත ඒ මැනක ගන්නවා අර තීන බෝලය. එයාගේ ජීවිතෙන් තුනුරුවන් අයින් කරන්න මායාව දිනක මතක තබා ගන්න. 750ක රුපියලක් දීලා හැබැයි නිල කරන්න බැරි වස්තුවක් එයාගේ ජීවිතෙන් අයින් කළා කියන එක මතක කරන්න එපා. ඒ නිසා තුනුරුවන්ගේ වටිනාකම දන්නා කෙනෙක් ළඟ නම් තුනුරුවන් වැඩ ඉන්නේ. එයාගේ ජීවිතේ අයින් කරන්න බැහැ 750ක රුපියලක සීන බෝලකින්. කියන්නේ ඇහැට රූප මාත්‍රයක්, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශයක් ලබා දීලා එයා විචාර කරන්න බෑ, රවට්ටන්න බෑ. එයා දන්නවා මේක නෙමේ ජීවිතේ. මේ අවුරුදු 50ට නෙමේ ජීවිතේ කියලා කියන්නේ. අවුරුදු 50-60ටම දුක් නැතුව හිටිය සසරෙ මෙතන ඉවර නැහැ. මම ගත යුත්තේ අවුරුදු 50කට 60කට තියෙන නිදුක් බව නෙවෙයි, සදාතනික නිදුක් බවයි කියලා තුනුරුවන් ළඟ තියාගෙන සීළු පොලිය අයින් කරනවා කියන එක දෙන්නේ ඉදීමයි. ඒ වගේ ජීවිතයේ නිවැරදිතේ තෝරගෙන ජීවිතයේ සැනසෙල්ලක් ළඟා කරගන්න හැම දිනම උත්සාහවත් වෙන්න කියන එකත් මතක් කරනවා. බොහෝ බෞද්ධ හැටියට, බුද්ධිමතුන් හැටියට ඇදහිමකින් තොරව ප්‍රත්‍යක්ෂයෙන් දැක්ක යුතු නොනත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතු. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි, නොනත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතු වටිනා දහමක් තියෙනවා. ඒක අපි සෙවිය යුතුයි කියන කාරණාව හදවත කුණක තියාගෙන ජරා මරණ සංඛ්‍යාත අපේ ජීවිතය මේ ජීවිතයේදීම අජරාමර නිවනට හුවමාරු කරගන්නවා කියලා අධිෂ්ඨාන කරගෙන උත්සාහවත් වෙන්න කියන කමත කරමින් මේ දේශනාව අවසන් කරනවා. හැම දිනකට මේ දේශනාව උතුම් නිවන් පිණිස පාරමිතාවක්ම වේවා.